Si Sri Lanka, iti yadeshayak udesa pahan dura. Nava Sri Lanka spur sangvidhane. Radio Sri Lanka, presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව සීලන්ත ස්පර් සංවිධානය සජීවීව තිරින කරන සී Sri Lanka ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
අයුබෝවන් සුන්දර වාසනාවන්ත ප්‍රීතිමත් සිකුරාදා සැඳෑවක් ඔබ සැමට. නවසීලන්ත ස්පර් සංවිධානය ඔබ වෙත ගෙනෙන සී Sri Lanka ගුවන් විදුලි කලබත් තුලින් නැවතත් ඔබ හමුවට ඒමටයි අපේ මේ උත්සාහය. ඔබ දන්නවා සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25 සිට 8:25 දක්වා පුරා හෝරාවක් ඔබගේ ආලින්දේ ඔබ සමග එකට එකතු වී සතුරු සාමිච්චිය දෙන්න අපේ ඊතර මෙතර තුරුතුරු බෙදා හදාගෙන සාකච්ඡාවෙන් කතා බහෙන් දැනගන්න තොරතුරු විමර්ශනය කරන්න විමසන්න අවස්ථාවක් සැලසෙන මේ සී Sri Lanka ගුවන් විදුලි වැඩසටහන Planet FM 104.6 ඔස්සේ ඔබට අසන්නට පුළුවන්. ඉතින් පුරා හෝරා පුරා දින මේ වැඩසටහන ඔබ දන්නවා Planet FM වෙබ්සයිට් එකේ planetfm.org කියන වෙබ්සයිට් එකේ සිංහල ප්‍රෝග්‍රෑම් සෙක්ෂන් එකේ ඔබ සී Sri Lanka ගුවන් විදුලි වැඩසටහනෙන් ඔබට පුරා මාසයක් පුරාවටත් අහන්න ඉඩකඩ තියෙනවා. ඉතින් අද පෙබරවාරි මාසේ 14 වෙනි සිකුරාදා. අද ටිකක් සමහරුන්ට වැදගත් දවසක්, සමහරුන්ට සාමාන්‍ය දවසක්, මම වගේ කෙනෙකුට සාමාන්‍ය දවසක්. මම එහෙම කිව්වේ අද මේ ප්‍රේමවන්තින්ගේ දිනේ හැටියට තමයි සමරන්නේ පෙබරවාරි 14 වැලන්ටයින් ඩේ කියලා. ඉතින් මම අද ලෑස්ති වෙන්නේ වැලන්ටයින් ඩේ ගැන කතා කරන්න නෙවෙයි, ඊට වඩා ගොඩාක් දේවල්. ඒ කියන්නේ අපිට අපේ රටට අපේ සංස්කෘතියට ගැළපෙන දේවල් ගොඩාක් ඊට වඩා තියෙනවා කතා කරන්න අපේ රට ගැන. මම දන්නවා ඔබ හැමෝම ඉතාමත් උනන්දුවෙන් විමසිල්ලෙන් බලාගෙන ඉන්නේ රටේ තොටේ මොනවද වෙන්නේ කියලා. අලුතෙන් පත් වුණු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ වැඩපිළිවෙත කොහොමද, එතුමා මේ දේවල් කරගෙන යන්නේ, ඔහුට ලැබෙන සහාය මොකද්ද, ඔහුගේ බලාපොරොත්තු මොනවද, ඔහුගේ එම් එක මොකද්ද, ඔහු ගමන් කරන්න බලාපොරොත්තු වෙන තැන, රට ගෙනියන්න, රට ගේන්න, රට ගෙනියන්න බලාපොරොත්තු වෙන තැන, මේ හැමදේම මම හිතන්නේ ඔබටත් මට වගේම ඔබටත් තියෙන ප්‍රශ්න තමයි. හැබැයි මේ හැමදේම ඉතින් අපිට කතා කරන්න තියෙන හින්දා මම හිතන්නේ අපි මේ වටනා කාලය, මේ පැයක, මේ පුරා හෝරාව මම හිතන්නේ අපි ඒ සඳහායිම වැය කළොත් හොඳයි කියලා මට හිතෙන්නේ. අද ඉතින් මම මේ අද මේ මැදිරිය මම විතරයි ඉන්නේ. මට මේ මගේ සහයට ඉන්න එමාෂත් රුවනුත් ඇත්තටමද නැහැ. රුවන් තාම ලංකාවේ ඉන්නේ. එමාෂා හදිසි එයාගේ මේ වැඩ කරන තැන වැඩ කටයුතු හින්දා මේව තමයි ඉතින් අපි මේ හැමදේම කරන්නේ අපිට පුළු පුළුවන් වෙලාවට පුළු පුළුවන් විදියට හැමෝගෙම සහයෝගයෙන් කරන දේවල්. ඉතින් මේවා ඒ වගේ දේවල් වුණත් වැඩසටහනේ කිසිම අඩුපාඩුවක් නොවි වැඩසටහන ඉදිරියට ගෙනියන්න මම පුළුවන් උත්සාහය දරනවා. වාහරේ අඩුපාඩුවක් වුණා නම් ස්පර් සංවිධානය වෙනුවෙන් සීසල්ලක ගොමුදුර වැඩසටහනේ කාර්ය මණ්ඩලය අපි වෙනුවෙන් අපිට සමා වෙන්නත් කියලා ඉල්ලනවා. ඉතින් වෙනද වගේම අදත් මම පුරුදු විදියට මගේ වැඩසටහන ආරම්භ කරන්නේ අම්මා ගැන ගුණ ගයලා අම්මා ගැන කතා කරලා. ඒනකොට මම අද අම්මා ගැන කතා කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට මම ඔබට අම්මා ගැන මෙන්න මේ විදිහට අහන්න සලස්වන්න. අපි අහලා බලමු.
අපේ අම්මලා ගැන රණවිරු අම්මලා ගැන අපිට කියන්න කතාවක් තියෙනවා. ඒ නිසා ඒ කතාව ඉස්ලාම කියන උන් නිසා මගේ තෝරා ගැනීම ඉබේම අම්මගේ ගීතයක් බවට පත් වුණා. අපි යුද්ධේ අපි අවුරුදු 30ක යුද්ධයෙන් බැටකපු පිරිසක් එක ජයග්‍රහයේ ලෙස අවසන් කරපු පිරිසක්. නමුත් මේ යුද්ධයේදී අපි කියනවා මාවිල්ලාරුවේ සිට නන්දි කඩාල් වලින් ඒක අවසන් කරයි කියලා. අවුරුදු 30ක යුද්ධය තුලත් අපි බොහෝ ගමනක් ආවා. හැබැයි මේ ජයග්‍රහණය ආරම්භ වෙන්නේ ඔය කොහෙන්වත් නෙමෙයි කුස්සියෙන්. අම්මගේ කුස්සියෙන්. අම්මා උයලා දෙන බත් පිට කාලා අම්මා හදලා දෙන මැල්ලුම් ටික කාලා දරුවෙක් පොළවේ පය ගහන්න පුළුවන් නිරෝගී දරුවෙක් බිහි කරලා හමුදාවට දුන්න නිසා තමයි මේ යුද්ධය අවසන් කරන්න පුළුවන් වුණේ. එනිසා ඒක අම්මාවරුන් මහමෙරක් තරම් දුක් කුහුලමින් මේ කර්තව්‍යයට පණ පෙව්වා. ඒ දායාද කළ පුතා කොළඹ කෙනෙක් වෙන්න පුළුවන්, දෙහිඅත්ත කණ්ඩිය කෙනෙක් වෙන්න පුළුවන්, පදවි ශ්‍රීපුර කෙනෙක් වෙන්න පුළුවන්, දෙනියාය කෙනෙක් වෙන්න පුළුවන්. කවුරුන් හෝ අම්මා හදලා වඩලා සමාජෙට හමුදාවට රටට දරුවෙක් දුන්න නිසා තමයි මේ යුද්ධය ඉවර කරන්න පුළුවන් වුණේ. ඉතිහාසෙත් එහෙම අම්මලා කරලා තියෙනවා. රජ කාලෙත් අම්මලා යුගින් යුගී ඒ කාර්යභාරය ඉටු කරා. මතර මෑත යුගයේ අම්මලා ඒ කාර්යභාරයේ ඒ දිගුවක් හැටියට අපිව හමුදාවට දාන්නවා. එතකොට අපි ගත්තොත් මහේෂ් අම්මා කෙනෙක් තමුන්ගේ දරුවෝ වෙනුවෙන් පුදුමාතරම් කැපවීමක් වෙනවා. අසීමිත කැපකිරීමක්. ඒක ඕනෑම අම්මා කෙනෙකුට පොදුයි. හැබැයි වෘත්තීය විවිධ වෘත්තීන් දරන දරුවෝ හදපු අම්මලා පොදුවේ දරපු දුක වේදනාවට වඩා වැඩි යමක් රණවිරු අම්මලා දරුවා. අපි හිතමු ගුරුවරයෙක්ගේ මමක්, වෛද්‍යවරයෙක්ගේ මමක්, එහෙම නැත්නම් වෙනත් සිවිල් සමාජ ක්‍රියාකාරයෙකුගේ මමක් දරුවා වෙනුවෙන් දරන පොදු දුක්ඛම් කටළු සංඛ්‍යාවක් තියෙනවා. දරුවා යහපතට යහමකට ගන්න විදිය, ලොකු මහත් කරන විදිය, හොඳ රැකියාවක් ආවාහ විවාහ කරගන්න විදිය. හැබැයි දරුවා තුවාල වෙයි මියයි කියන අවදානමක් ඒ කිසිම කෙනෙකුට නැහැ. අහම්බෙන් කෙනෙක් යනකොට වාහනේ කැපිලා මොන හරි වෙන්න පුළුවන්. විදුලි සරවැදීමක් නැත්තම් ජලයේ ගිලීමක් අහඹ දෙයක් වෙන්න පුළුවන්. නමුත් වෘත්තියක් කිරීම නිසාම තමන්ගේ දරුවා මියයි හෝ තුවාල වෙයි කියලා අවදානමක් අනිත් අම්මලා තාත්තලාට ඉන්න විදිහක් නැහැ. හැබැයි රණවිරු අම්මලාට, රණවිරු තාත්තලාට ඒ අවදානම තිබුණා. එනිසා ඔවුන් ඒ සියල්ල දරාගෙන තමයි තමන්ගේ දරුවා හමුදාවට දෙන්නේ. අපි බැඳෙන මුල් අවදියේ මම 1992 හමුදාවට බැඳුනේ. ඒ කාලේ වෙනකොට යුද්ධයේ තම දරුණුවට තිබුණ කාලයක්. අපේ ගම්වලටත් මියගිය අයගේ සිරුරු එනවා. අල්ලපු ගමට එනවා. මාමගේ පුතා නැති වෙනවා. නැන්දගේ පුතා නැති වෙනවා. ක්ලාස් එකේ හිටපු කෙනෙක් නැති වෙනවා. හැබැයි මේවා දැක දැක මේවා පිනිපිනි තමයි අපිවත් හමුදාවට අම්මලා දෙන්නේ. මම විතරක් නෙමෙයි මේ අද මෙතන ඉන්න ජේසුනි දාරින් අද යුද හමුදාවේ මේ යුද්ධයට සක්‍රීයව දායක වෙච්ච සියලුම ජේසුනි දාරින් යුද හමුදාපතිතුමාගේ සිට සියලුම පහලට දෙනවා. මේ හැම ආවේ එවැනි පරිසරයක් තුළ. ඒතර ඕන අම්ම කෙනෙක් තමගේ දරුවා රැකගන්න තමයි දරන්නේ, උත්සාහ කරන්නේ. හැබැයි ඒ අම්මලා රට ගැනත් හිතුවා. තමන්ගේ දරුවා රකින්න අවශ්‍යයි. හැබැයි තමන්ගේ දරුවා රැක ගැනීම හරහා රට විනාශ වුණොත් කියන අදහස නිසාම තමන්ගේ දරුවාව හමුදාවට රටට දීලා තියෙනවා. ඒ නිසා රණවිරු අම්මලා විශේෂයෙන්ම යුද්ධ කාලේ රණවිරු අම්මලා උහුලපු දුක් කන්දරාව මෑත කාලීන අම්ම කෙනෙකුට මං හිතන්නේ දරන්න වෙන්නේ නැහැ කියලා. අද ආර්ථික සමාජයේ දේශපාලන වටපිටාව හමුවේ දරුවන් විවිධ පැතිවලට යොමු වෙමින් තිබෙනවා. ඒ පිළිබඳව අම්මලා තුළ පශ්චාත්තාපයක් තිබෙනවා. ඒ වළක්වා ගන්න උත්සාහ කරනවා. හැබැයි ඊට එහා ගිය යුද්ධයට යාම නිසාම මිය යා හැකි සම්භාවිතාවක් තිබුණා එතන. ඒක දරාගෙනයි අම්මලා එක කරේ.
අම්මා කියන්නේ මේ මුළු විශ්වයම තනපු සෝභා දහම විසින් පණ පොලවපු එකම නිර්මාණය. එතනින් එහාට විකල්ප නැහැ. ලෝකේ ඕනම දෙයකට විකල්ප තියෙන්න පුළුවන්. අම්මට තාත්තට විකල්ප නැහැ. හොඳට හිතන්න. පුළුවන් නම් මේ අම්මා වෙනුවට වෙන අම්ම කෙනෙක් හොයලා ගෙනල් දෙන්න. කවදාවත් නැහැ. තාත්තටත් එහෙම. ඒ නිසා ඔබේ ඇරඹුම මට කියන්න බෑ, ඒක ලස්සනයි කියලා. ඇරඹුම හරි වෙනස්. ඒක එක තැනකට මං හරි කැමතියි සුජිත්. දශක කීපයකට ඉස්සෙල්ලා උතුරේ හෝ දකුණේ හෝ නැගෙනහිර හෝ බෝම්බයක් පුපුරනකොට ඒක පත්තු වෙන්නේ අම්මගේ පපුවේ. ඒක හරි පුදුම කතාවක්. මේ ගීතය හැම
කලින් හිරු මුළු තැන් ගෙට වඩනා ඒ හිරු පෙළි නැද මල් පොඩි පිපුණා ඒ මල් සුවනේ අද ලොතුරු සුව විඳිනා ඔය අපි
කලා වැවේ නිල්දියවර අපේ අම්මා. එකී තම ලස්සන පදපේලියක් තියෙනවා. මහා මායෙමිනි මහා මායාවෙනි කවදාදෝ ඔය ඇස් දරුසෙනෙහසින් මිදෙන්නේ කියලා. ඒ කියන්නේ අම්මා කෙනෙකුට කවදාවත් බෑ දරුවන් කිට තියෙන ආදරයෙන් මිදෙන්න. ඒක තමයි ඇත්ත. මම දන්නේ අපේ කීයෙන් කී දෙනෙක් මේ විදියට දෙමෝපියෝ මේ විදිහට සලකාගෙන බලාගෙන ඉන්නවද කියලා. අද රටේ ලෝකේ ඇහෙන දේවල් දැක්කම විශේෂයෙන්ම අපේ රටවල ඇහෙන දේවල් දැක්කහම ඇත්තටම මෙහෙමත් තිරිසන් වගේ මිනිස්සු ජීවත් වෙනවද කියලා හිතාගන්න මාරුයි. දෙමෝපියන්ට සලකන විදිහ සමහරව දැක්කහම මම මේ ගීතය මගේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නේ නැතුව මගේ හැඳින්වීම මම කරන්නේ නැතුව මම මේක උපුටා ගත්තේ පසුගිය දිනක විකාශනය වුණු රූපවාහිනී විකාශනය වුණු ඉතාමත්ම ජනප්‍රිය සංවේදී වැඩසටහනක් වන සිහිනේ කිරෑ මහේෂ් නිශංකයන් මෙහෙවන සිහිනේ කිරෑ රූපවාහිනී වැඩසටහන තුලින් තමයි මම මේ ගීතය තෝරගත්තේ. එහිදී ඒට සහභාගී වුණා අවුරුදු ගණනාවක් 1992 ඉඳලා හමුදාවට බැඳිලා යුද්ධයේ බිහිසුණුම අවදිවල හමුදා වෙනුවෙන් රට වෙනුවෙන් කැපවෙලා සේවය කරපු මේජර් සුජිත් චමින්ද එදිරිසිංහ ඔහුගේ කතාව තමයි මම මේ ඔබට ඉදිරිපත් කළේ. ඔහු ගීතයට පසුව අම්මා ගැන මෙන්න මෙහෙමත් කියනවා.
අම්මා ගැන කිව්ව මදි කියලා හිතුණා. හැම හොඳ රණවිරුවෙක් පිටිපස්සෙම හොඳ අම්මා කෙනෙක් හිටියා මහේෂ්. ඒ නිසා තමයි රණවිරුව ඒ අම්මගේ හයිය අරගෙන අවසානේ වෙනකන් මේ රට නිදහස් කළ දුන්නේ. රණවිරුවෙක් මියෙන මොහොතේදීත් බොහෝ විට උන්ගේ කටින් අවසානට කියවුනේ අම්මා ගැන. සමහරකෝ අම්මට කියන්න එපා කියලා. අපි ඔය ඇස් වලින් දැක්කා, ස්පර්ශ කළා. අපි හත් උඩ, අපි ඇස් ඉදිරිපිට, මේ ඉදිරිපිට ඉන්න ජේසනිදාරින් හොඳ අත්දැකීම් තියෙනවා. එදා හමුදාවේ දැනට ඉන්න අය හොඳ අත්දැකීම් තියෙනවා අපිට වඩා. එනිසා හැමෝටම සෙබලෙක් මියෙන මොහොතෙත් අම්මව මතක් කරපු මතකේ අමතක කරන්න බැහැ. මට එක සිද්ධියක් මතක් වෙනවා. 2009 යුද්ධේ මේ මාසේ ඉවරුණාට පස්සේ ඊට මාස කීපයකට පස්සේ උතුරේ නැවත පදිංචි කිරීම පටන් ගත්තා. මම එතකොට හිටියේ මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩම් කුළුම් ප්‍රදේශයේ. මේ නැවත පදිංචි කිරීම වලදී ඒ ප්‍රදේශයෙන් අවුරුදු ගාණක් තිස්සේ දශක ගාණක් තිස්සේ ඉවත් වෙච්ච පිරිස් තමුන්ගේ මව් භූමි කරා ගෙනත් දමමින් තිබුණා. ඔවුන්ගේ දල වශයෙන් ඔවුන්ගේ කලින් පදිංචි වෙච්ච ප්‍රදේශ හඳුනාගෙන රජී මැදිහත් වීම මත ඔවුන් ඒ තැන් තැන් වල ගෙනත් දාලා තිබුණා. ඔවුන්ට මම හිතන වීලේ සලාක සිමෙන්ති කොට්ටයක් දෙකක් සිවිලි තහඩු කීපයක් එක්ක මේ පවුල් ගෙනත් දාලා තිබුණා. ඒතර මගේ මං හිටපු බල ප්‍රදේශය තුලත් මේ කටයුතු සිදු කරනවා. ඉතින් අපි එහි අධීක්ෂණය කටයුතු හමුදාව හැටියට කරා. ඒතර හැම කෙනෙක්ම පුළුවන් විදිහට මේ වත්ත සුද්ධ කරමින් මොකද අවුරුදු 20ක් විතර තිස්සේ මේ භූමිය අතහැරලා තිබුණේ. එතකොට එහෙම භූමියකට එකපාර මේ පිරිසක් ගෙනත් දාපුවාම ඒගොල්ලන්ට මේක පිළිසකර කරගන්න හරි දුෂ්කරයි. නමුත් ඒගොල්ලෝ පුළුවන් විතර උදළු ගාලා සුද්ධ පවිත්‍ර කරලා මොකද මේ තැන් වල කටු වැවිලා සර්පයෝ ඉන්නවා, වේහුඹස් තියෙනවා. මේ සියලු දුෂ්කරතා මැද මේ පවුල් උදේ ගෙනත් දාපුවාම දවල් හවස් වෙනකොට පුළුවන් විතර පොඩි හට් එකක් වගේ හදාගන්න බැලුවා. ඉතින් අපි නිතරම බලනවට අවශ්‍ය උදව් කරනවා. හුඟක් පවුල් වල පිරිමියෙක් කාන්තාවක් දරුවෝ 3-4 දෙනෙක් හිටියා. හැබැයි එක තැනක මම දැක්කා එක වයසක ආච්චි කෙනෙක් දියණියක් තුරුල් කරගෙන කුඩා දියණියක් තුරුල් කරගෙන ඉන්නවා. එයාගේ කොටසේ බිම් කොටසේ විතරක් නිවසක් ඉදි වෙලා තිබුණේ නැහැ මොකක්වත්. අපි ආයි හවස කරුල් වැටෙන් දැරලා එනකොටත් ඒ විදිහටමයි. හොයා බලනකොට ඒ පවුලේ කිසිම පිරිමි කෙනෙක් නැහැ. වෙන ගැහණු කෙනෙකුත් නැහැ. මේ ආච්චි සහ මේ දැරිවිය විතරයි හිටියේ. පස්සේ අපි හමුදාවේ අයවදවල ඉක්මනින්ම සුද්ධ පවිත්‍ර කරලා පොඩි එට මේ කෑලක් මුල් අධීරේ හදලා දුන්නා. ඊට පස්සේ හවස ඇඳිරි වැටිලා අපි නැවත මේ ප්‍රදේශය බලන්න එනකොට අපි හදලා දුන්න කෑල්ලෙම ඒ කනුවට හේතු වෙලා මේ දුවතුරු කරගෙන මේ ආචි ඉන්නවා. ඉතින් මේක හරි සංවේදී දර්ශනයක් වුණා. පස්සේ මම දෙමළ දන්න කෙනෙක් කරා මේ කතාව ඇහුවා, මොකද්ද මේ කියලා. බලනකොට මෙයාගේ දුව මරාගෙන මරණු කාන්තාවක් හැටියට යුද්ධයට සම්බන්ධලා නැති වෙලා. එතකොට ඒ නැති වුණු දුවගේ දුව තමයි මේ ළඟ තියාගෙන ඉන්නේ. ඒතර ස්වාමියත් මෑව හැර ගිහිල්ලා. ඒතර මේ ඉතාම අසරණ වෙච්ච පවුලක්. පස්සේ අපි මේ ගේ හදලා දීලා කෑම බීම දීලා මේ සත්කාර කරපුවම මේ ආච්චිම අඬන්න පටන් ගත්තා. ඒ කියන්නේ ඒගොල්ලෝ අවුරුදු 20ක් විතරම කාලයක්ම හිටියේ එල්ටිටි පාලන ප්‍රදේශවල. ඒතර ඔවුන්ට පෙන්වලා දීලා තිබුණේ හමුදාව කියන්නේ මහා දරුණු පිරිසක් හැටියට. හැබැයි අපි මේ ගේ හදලා දීලා කණ්ඩ බොණ්ඩ දීලා මේ සත්කාර කරනකොට මේ අම්මට මේක දරා ගන්න බැරි වුණා. අවුරුදු 20 ගණක් තිස්සේ එයා හමුදාව ගැන දැනගෙන තිබුණු චිත්‍රය, දැක්ක චිත්‍රය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. පස්සේ මම හවස කවුරුට ගියාම මට මේක හරි හිතට දැනුණු ප්‍රශ්නයක් බවට පත් වුණා. මම සාමාන්‍යයෙන් මගේ නිතරම මොනවා හරි කුරුටු ගන්නවා. ගීපදයක් හරි කවියක් හරි. ඉතින් මේ සිද්ධිය මගේ හිතට තදින් දැනුණා. මම ඉදා රෑ මං හිතන්නේ 12ක් පැනලා මේ මරාගෙන මරණු කාන්තාවගේ නම කමලිනි. ඒතර එයාගේ අම්මා තමයි මේ ඉන්නේ. මං කවියක් ලියුවා මරාගෙන මරණු කමලිනීගේ මව කී කව කියලා. ඒකේ මම ලිව්වේ ඉරාගෙන පපු කුහර දවයි ගිනියම් දුකට දරාගනු බැහැ ගලන කඳුළු නවතනු කෙලෙස සොරාගෙන ගියත් දරු සෙනේ මහ දෙන්නේ පිට පුරාතුන් තිස් පැයේ මැවේ ඉනු බෙරූ නෙතට එලිපත්තේ ඉඳන් නුඹ කීව කව් ගී ඇසු පිළිකන්නේ කොහොඹ ගහ තාම ඒ වගේමයි හැමදේම නැති වෙලා මගේ ළඟ ඉතිරි වුණු එකම දේ උඹ නොමැති වියෝදුක විතරමයි බදා කොට්ටේ පැදුර තෙමා කඳුලින් වැතිර නිදා නොනිදා වුණු දවස් කොතරම් ඇතිද මැරීගෙන ජීවිතයේ යදින මිනිසුන් අතර මරාගෙන මැරී ලැබුව එක දෙයක් තියෙනවද හැකේ වූ විදිහටම ඇය අපි දිහා බලපු විදිහෙන් මට ලියුනේ එදා උඹ වෛර බැඳි හමුදාවේ කුළු රෑන මෙදා මගේ පැල් කොටේ ඇටෙව් හැටි හරි පුදුම අනේ උඹ හිටියනම් ලොකු දුවේ අද දවස සත්තමයි පුදන්නේ ජීවිතයේ ඔය විලස මං ඒ කවිය අවසන් කළේ විනේ කළ උන් කවුද කොහෙදාද හිඳින්නේ අනේ මොන එහෙකටද උඹ විහිින් නැති වුනේ මරාගෙන මැරුණේ උඹ එකවරයි කමලිනී මම තාම මෙරි මෙරි ඉපදිනවා මගේ දුවේ
නිශ්ශබ්දතාවය හුඟක් දේවල් කියනවා. ඒ මොහොතේ අපි අපේනේ හිතන්න. හිතන්න. ඒකේ දරා ගන්න බැරිම තැන තමයි අවසාන පදපේලියකව කමලනේ උඹ මැරුණේ ඇයි? අර යුද හමුදාවේ කුළු රෑ නැවිත් මට ගේ හදලා දුන්නේ. බාද හිටියානම් උඹට එහෙම වෙන්නේ නැහැ කියන එක. ඔය එක අම්ම කෙනෙකුගේ කතාවක් වුණාට එක යුගයක් තුලම අපි අහපු කතා.
ඔවසන්නනි මං හිතන්නේ අපි පටන් ගත්තේ මවගෙන් ඒ මවගේ ඉවරුනේ මවගේ ශෝකලාපයකින් ඒ මෙතන ಜಾති ආගම් කුලමල කිසිම දෙයක් අදාළ නැහැ. මේ ලෝකේ මනුස්ස කින සත්ත්ව කොට්ටාසේ හැම කෙනෙම ඉපදිලා තියෙන්නේ මව් කුසෙන්. මව් කුසෙන් බිහිවෙච්ච දරුව තමයි අපි එක්කම. ඒ අතරතුර නවීන තාක්ෂණ විද්‍යාව අනුව නළමගින් බිහිවෙච්ච දරුවොත් ඉන්නවා. මම නෑ කියන්නේ. ඒ බහුතරය 99.9%ක්ම අපි මව් කුසෙන් බිහිවෙච්ච දරුවෝ. ඒකට පාටක් ඉපදිච්ච තැනක් මේ වටපිටාවක් ඒ කිසි දෙයක් අදාළ නෑ. අදාළ වෙන්නේ අපි ඉපදෙන්න තෝරගත්ත තැන. ඒ තමයි මව් කුස. අපි මේ ලෝකේ එළිය දකින්නේ මව් කුසෙන්. දැකලා අපේ ජීවිතෙන් සමුගෙන යනකම් අපි ගොඩක් වෙලාවට අපි ජීවත් වෙන්නේ අපේ දෙමව්පියෝ එක්ක. ඒ වුණාට අපි අතරින් කීයෙන් කී දෙනාද අපිට අපෙන් කෙරෙන්න ඕන දරුවෝ හැටියට අපෙන් කෙරෙන්න ඕන යුතුයකම් අපි ආපහු නොපිරිහෙලා හිටු කරන්න අපේ දෙමාපියන් වෙනුවෙන්. මෙතෙන්දී මම මේ වැඩසටහන මම හිතන්නේ දෙතුන් සැරයක් බැලුවා. ඒ බලලා මට අවශ්‍ය කරන කොටස් තමයි මම අදමගේ මේ වැඩසටහන තෝරගත්තේ. මම මෙතනින්ම තව එක තැනකට එන්න එනවා. ඒ එන්න යන්නේ අපිට අමතක වෙච්ච අපේම විරෝධාර සෙබළු ගැන. මම හිතන්නේ දශක 3කට අධික කාලයක් අපේ සෙබළු අපේ විරෝධාර රණවිරුවෝ මේ තිබ්බ යුද්ධේ නැති කරන්න එක එක කාලවකවණුවල තම ජීවිත පරදුවට තියලා රට වෙනුවෙන් දිවි දුන්නා. අපි අහලා තිබ්බ මද්දුම බණ්ඩාරල වීරපුර අපුලා කැප්පිටි පොල්ලා ගංගාලේ කුඩ බණ්ඩලා මේ හැමෝම රජ කාලේ රට වෙනුවෙන් දිවි දීපු කට්ටිය. ඒ හා සමානව ඊට වඩා මේ පෞගිය දශක 3 ඇතුළත මම හිතන්නේ අපේ හමුදා විසෙබළුන් 27000කට වැඩිය දිවිපුත්‍ර තියෙනවා. 27000කට වැඩිය. ඒ හා සමානම කොටසක් මම හිතන්නේ මේ සටන් වැදුණු මේ ද්‍රවිඩ සටන් කාමෙන් LTT අතරෙත් මැරලා තියෙනවා. ඒ මැරුණෙත් ඒ කියන්නේ අපිට එකම භූමියේ සහෝදරත්වෙන් ජීවත් වෙන්න හිටිය අපේම සහෝදර සහෝදරියෝ. තියෙන භූමියකට තියෙන ආසාව නිසා වීරු වැටුණු එක නායකයෙකුගේ වීරුව මත ගොඩනැගිච්ච පරිසරයක් තුළ හැදුණු සන්ධානයක් තුළින් පුරාදශක 3ක් කරපු වින්නැහියෙන් අපිට කීයෙන් කී දෙනෙක් නැතුණාද? යුද්ධ තිබ්බ පළාත්වල විතරක් නෙමෙයි ලංකාවේ හැම තැනම බෝම්බ පිපුණ. මම හිතන්නේ අතීත ඔබට මතක් කරලා දෙන්න අවශ්‍ය නැහැ. ඒත් මම මේ එන්න යන්නේ මේ අතීතේ දැන් අපේ කීයෙන් කී දෙනාටද මතක? මෙහෙම යුද්ධයක් තිබ්බා. දැන් අලුතෙන් ඉපදෙන ඉන්න පරම්පරාව මේ කිසි දෙයක් දන්නේ නැහැ. මෙන්න මෙතන තමයි අපිට මං හිතන්නේ අපි දැන් ඉතිහාසය කතා කරන වගේ අපි තවමත් අපේ රජවරු ගැන කතා කරන වගේ ඒගොල්ලෝ කරපු දේවල් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසින් මේ යුද කළා රටවල් මේ බේරා අරගෙන ඒ දේවල් කරා වගේ මේ තිබ්බ රට ඇතුළේ තිබ්බ මේ සිවිල් යුද්ධයේදී මේ මැරිච්ච සෙබළුන් ඔවුන් ඇයි මේ ජීවිතේ පූජ කරේ? අත්පාක් නැතුව, කකුල් නැතුව, බඩවල් නැතුව, බඩවල් අතින් අරගෙන. මම දන්න සමහර සිද්ධීන් තිබ්බ එහෙම. මාත් එක්ක හිටි මගේ යාළුවෝ ඒ වගේ දිවි දීපු කට්ටිය හිටියා. ඉතින් අපි හැමෝටම කතා කරන මේ කතාවක් තියෙනවා. ඒ වුණාට අපි කීයෙන් කී දෙනාද මේ ගැන නිතර මතක් කරන්නේ? ඉතින් මේ වැඩසටහන ඔස්සේ මට ඇත්තටම හිතුණා අපිට මේ අමතකව ගිය සෙබළු ගැන අපි කතා නොකරොත් ඒක ඇත්තටම යුද්ධයේ වෙලා අවුරුදු 10ක් ගිහිල්ලා දැන් මේ 11/19ට අවුරුදු 10ක් වුණා, 20ට අවුරුදු 11යි මේ දොළොස්වෙනි අවුරුද්ද යන්නේ. ඉතින් කොහොමද තව කාලයක් ඉස්සරහට යද්දි මේක අපේ මතකෙන් ගිහින් පිටම ඇත්තලෙයිද? ඒකේ ඉසෙවිය යුතුද? යුද්ධේ කුරුරුකම් වෙච්ච දේවල් ඒව මතක කරත් මේ රට අපිට බේරලා දීපු අද මේ අපි මේ පාරවල් නිදාසය ඇවිදගෙන යන අපිට මේ තත්ත්වය උදා කරලා දීපු සෙබළුන් අපි අමතක කළ යුතුද? අන්න ඒක තමයි අපි තීරණය කළ යුත්තේ. එයිද මම ඒ වැඩසටහන මෙතනින්ම මේ අම්මල බිහි කර පුත්තු තමයි අපේ රටේ අම්මල බිහි කර පුත්තු දුවලා තමයි මේ රට රැක ගන්න දෙවිපරදුරට දාලා අද ඒ දූදරුවෝ මේ මාතෘභූමිය සිපගෙන ඉඳෙද්දි මාතෘභූමිය ලේකඳුලින් හොදලා තියෙද්දි අපි ඒ මුතින් ඇවිදගෙන යනවා. මුතු කැට මිති කියන මේ මිනි කැට වගේ වැලිමතින් අපි ඇවිදගෙන යනවා. ඒ හෙළු දහඩිය කඳුළු ලේ උඩින් තමයි අපි මේ ගමන් කරන්නේ. ඒ හින්දා ගුණගරුක ජාතියක් හැට මං හිතන්නේ අපි මීට වඩා යමක් කළ යුතුයි අපේ මේ විරෝධාරණුවන්ට. මම ඒකට තව කතා කරන්න නැතුව මම ඔහුගෙම මේජර් සුජිත් චමින්ද ඉදිරිසිංහගේ කටින්ම අපි හමු අපි අද කොතනද ඉන්නේ කියලා.
යුද්ධය ඉවර වෙලා දැන් අවුරුදු 10කුත් ගෙවුණා. එතකොට යුද හමුදාවේ අලුත් පරම්පරාවත් සිවිල් සමාජය තුළ ගෙවුණු වසර 10 තුළ තේරෙන ප්‍රමාණයට ලියලාපු අයත් යුද්ධය පිළිබඳ දන්නේ නැහැ. තවත් අවුරුදු 20ක් විතර ගියාම යුද හමුදාව තුළ සම්පූර්ණම යුද අධ්‍යක්ෂින් නැති පිරිසක් අලුත් පිරිසක් යුද හමුදාවට එනවා. වගේම සිවිල් සමාජය තුළත් මේ යුද අධ්‍යක්ෂින් විඳපු යුද්ධයේ ගැහැට විඳපු ජයග්‍රහණයේ සතුට විඳපු සිවිල් සමාජය තුලත් අලුත් පරපුරක් බිහි වෙනවා. හැබැයි මට හිතෙනවා යුද්ධය අවසන් වූ පමණින්ම යුද්ධයේ වෙනින් කැපුණු රණවිරුවන්ගේ මෙහෙවර පිළිබඳ ඒ මතකයන් සමාජගත කිරීම අවසන් කර යුතු නැහැ. අපි තාමත් වසර දහස් ගණනක පිට රජවරුන්ගේ සිය විභූති ගැන කතා කරනවා. වෙහෙර විහාර නටබුන් ගල්කණු සෙල්ලිපීතර වෙලා තියෙනවා. මහා වාරි තාක්ෂණයක් රටපුරා දිවෙනවා. අපි ඒව බලලා වික්ෂිප්ත වෙනවා. පාසල් ළමයන් ඉඳන් හැමෝටම අපි තාමත් අපේ පෙළපුත්තුල රජදරුවන් ගැන කියනවා, ලියලා තියෙනවා. හැබැයි ඒහා සමානම මෙහෙවරක් තමයි ගෙවුණු අවුරුදු 30 තුල අපේ රණවිරුවන් කළේ. හැබැයි ඉතිහාස නටමුණු ඉතිරි කළා වගේ අපිට යුද්ධයේ නටමුණු ඉතිරි කරන්න බෑ මහේෂ්. වෙඩි වැදිච්ච බිත්ති, බෝම්බ හැරිච්ච වලවල් ඉතිරි කරන්න බෑ. අපිට ඉතිරි කරන්න පුළුවන් ඔවුන් කර මෙහෙවර ලිඛිතව හා වාචිකව අලුත් පරපුරේ හදවතට දෙන එක. ඒක දෙන්න උන හදවතට දුන්නොත් ඒක හුස්මත් එක්ක පිට වෙන්න පුළුවන්. ඒක දෙන්න උන ලේවලට ඒක ජානගත කරන්න ඕනේ. රණවිරුව යුද්ධය තුල මිය ගියේ අපි කියන්නේ අමුයින්. ඔවුන් ඩයබටික් හැදලා කොලෙස්ටරෝල් හැදලා නෙමෙයි රණවිරුව මිය ගියේ. ඔවුන් තරුණ වයසේ මිය යන හැම රණවිරුවෙක්ම ළඟම ඉන්න සගියාගේ මුණ දිහා බැලුවා. මහ පොළොව දිහා බැලුවා. ඒ හැම මිය ගිය රණවිරුවෙකුගේම ඇස්වල කියන කතාවක් තිබුණා. ඒ කතාවෙන් ඔවුන් කිව්වේ ඔවුන් රට වෙනුවෙන් මේ කරන කැපකිරීම කවදා හරි මතු පරම්පරාවේ හදවත්වල ලියන්න කියලා. ඒ නිසා යුද සාහිත්‍යයක් වහවහ සමාජගත කිරීමේ අවශ්‍යතාවය දැනෙනවා. මා ගෙවුණු වසර 28ක් තිස්සේ විවිධ පොත්පත් ලියමින් යුද සාහිත්‍යයක් සමාජගත කරන්න නිහඬව මෙහෙවරක නියෙන්නවා. ඒක අද වෙනුවට යම් දුරකට සමාජීය කතිකාවතක් බවට පත්ව තිබෙනවා. ඒ රණවිරුවන් අපින් බලාපොරොත්තු වෙන්නේ ඇයි? ඔබ අරගෙන ඔබ ගියොත් වැලිකන්දෙන් එහාට, මැදවච්චෙන් එහාට ගියොත් අද කාපට් අතුරුපු පාරවල්, ඉද්ද ගැහුවා වගේ දුවන පාරවල්, කොන්ක්‍රීට් පුරවරයකින් වැහිලා, භෞතික සංවර්ධනය අති විශිෂ්ටයි ලස්සනයි. හැබැයි අමතක කරන්න එපා මහේෂ්, ඔය කොන්ක්‍රීට් යට, ඔය තාර යට අපේ රණවිරුවන්ගේ සොසුන් තියෙනවා. සපත්තු නැතුව ඇවිද්දොත් අපි උතුරු නැගිර බිම් කඩේ ඔබේ දෙපායට දැනේ රස්නයක්. ඒ අපේ රණවිරුවන්ගේ සොසුන්. ඔවුන් මේ පොළොව තලයේ සිට බලා සිටිනවා. ඔවුන් රට වෙනුවෙන් කළ මෙහෙවර අනාගත පරම්පරාවල හදවත්වල ලියනකම්. අද ඔබ මේ සිහිනයේ ක්‍රියා වැඩසටහනේ සම්ප්‍රදායෙන් ඔබට ගිහිල්ලා ඔබ මේ කලි ජාතික වගකීමක්. එනිසා මගේ අනේක වාරයක් ඔබට ස්තුතිවන්ත වෙනවා ඔබේ ආයතනයට අද මේ අවස්ථාව දුන්නට. රණවිරුවන් පිළිබඳව කතා කරන්න, සමාජ කතිකාවතක් ගොඩනගන්න ඔබ ඉඩහසර මේ වේදිකාවේ අපිට වින් කර තියෙනවා. හුදු ගීත තෝරා ගැනීමෙන් ඔබට ගිහිල්ලා අපේ රණවිරුවෝ මම පෙර කිව්වා වගේ තමුන්ගේ දුව පුතා නොදෙක පොළොවට මිහිදන් වුණු රණවිරුවෝ හිටියා. එහෙම නැත්නම් එන්ගේජ්මන්ට් එක අරගෙන පොළොවට මිහිදන් වුණු රණවිරුවෝ හිටියා. රණවිරුවන්ගේ දරුවෝ බලාගන්නේ ආච්චි අම්මලාද බිරිඳත් එක්ක. එක තැනකදී අලිමංකඩ පැත්තේ යුද්ධේ බරපතල විදිහට තියෙන වෙලාවක 31 වෙනිදා දවසක් මහේෂ් පහෝදා එළඹෙන්නේ අලුත් අවුරුද්ද. සාජ මෙජවරේක් හිටියා ඔහු විශ්‍රාම යන්න දවස් දෙකයි. කඳවුරට ලැබෙනවා කැවිලි පෙවිලි. ඔහු තව කීප දෙනෙක් එක්ක එකතුලා කඳවුර වටේ ගිහිල්ලා මේ බංකර වල ඉන්න සෙවලුන්ට මේ කැවිලි පෙවිලි දෙනවා. තව දවස් දෙකකින් ඔහු විශ්‍රාම යන නියමිතයි. ඔහු විවාහ වුණේ ප්‍රමාද වෙලා. අවුරුදු 22ක සේවාකාරී නිම වෙලා විශ්‍රාම යන කෙට්ටුව 31 වෙනිදා රාත්‍රියක මේ කැවිලි පෙවිලි බෙදෙනකොට ත්‍රස්වාදී ප්‍රහාරයක් එල්ල වෙනවා. ඉන් ඔබ තැනක කොහේ හෝ ඉඳන් එන වෙඩි උණ්ඩයක් ඔහුගේ මේ බෙල්ල හරහා ඇතුළට යනවා. සුසුම් නාව පසා කරගෙන යනවා. ඔහු බරපතල ලෙස තුවාල වෙනවා. ඇම්බියුලන්ස් එකට ගෙනත්ලා ඔහුට ප්‍රතිකාර කරලා රෝහල් කරා යවුවට පස්සේ ආරංචි වෙනවා ඔහු මිය ගිය බව. විශ්‍රාම යන දවස් දෙකයි. දවස් කීපයකට පස්සේ මේ ඇම්බියුලන්ස් එක සුද්ධ පවිත්‍ර කරනකොට මේ ඇම්බියුලන්ස් එකේ තිබිලා හම්බ වෙන පර්ස් එකක්. ඒ නිලධාරී එසේබලෙකුට කියනවා මේ පර්ස් එකේ මොනවද තියෙන්නේ බලන්න කියලා. ඒකේ තියෙනවා හතරට නම්පු කොලයක්. මේ කොලේ එළියට අරගෙන මේක කියවන්න කියනවා. මේ කොලේ තියෙන තමුන්ගේ බිරිඳ දේවපු ලියුමක්. බිරිඳ කියනවා, ඔයා තව දවස් දෙක තුනකින් ගෙදර එනවා. ජීවිතේ මගහැරුණු බොහෝ දේවල් අපිට අයි හදාගන්න පුළුවන්. ඔයාට කියන රහසක් තියෙනවා. ඔයා දැන් තාත්තා කෙනෙක් වෙන්න යන්නේ. ඒත් බය වෙන දෙයක් නැහැ. තව දවස් දෙක තුනකින් ඔයා ගෙදර එනවනේ. අපි රණවිරෝ කළේ එහෙම කැපකිරීම. මං අර කලින් කිව්වනේ හැම රණවිරෝ පස්සෙම හොඳ අම්ම කෙනෙක් ඉන්නවා කියලා. පහුගිය දවසක අපේ අම්ම මහේෂ් බුදුහාමුදුරන්ට වැඩි අවුරුදු 6ක් ජීවත් වෙලා තියෙනවා. අම්මගේ වයස අවුරුදු 86යි. ගැස්ට්‍රයිටිස් හින්දා අම්මා හොදි මාළු පිණි කන්නේ නැතුව බත් නිකන් බත් ගිරින්න ගත්තා පහුගිය දවසක. අම්මට මේ බත් හිර වුණා. අම්මා මට කිව්වා, පුතේ කොන්දට පාරක් ගහපන් කියලා. මම පාරක් ගැහුවා. අම්මා කියනවා, හයියෙන් ගහපන් කියලා. මේ බත් ටික එළියට යන්න. හැබැයි ගහපු පළවෙනි පාරෙන් අම්මගේ කොඳු වැට පෙළිය මගේ අතේ ඇවුනා. මස් නෑ. බත්ට හිර වෙලා අම්මගේ ජීවිතයට මොන හරි වුණත් අම්මට රෙදෙන්න පාරක් ගහන්න මට හිතුන්නේ නෑ. ඒ මට නොහිතන එක නෙමෙයි, ඒ රණවිරුවන්ගේ හැටි. අම්මලා එක්ක ඉන්න හැම රණවිරුවෙකුගම හිතේ තියෙන ආකල්පය එකයි. අපි යුද්ධේ 27,000කට වැඩි තරුණ පිරිසක් මැරුණා, සෙබළු පිරිසක් මැරුණා. සමාජයේ සමහර ජනප්‍රිය වෙච්ච විරෝධර රණවිරුවන් 14ක් පිළිබඳ නිතර කතා වෙනවා. ඔවුන් පිළිබඳ නම ඇසෝසෙනින් සමාජයේ දන්නවා. හැබැයි ඔබ විශ්වාස කරන්න, තොප්පි කළ පාමුල මයිල ගහක් කැට ඔඩ්ඩුසරන් හන්දියේ පාරායිනේ ඕමන් තෙමුර පොලක නන්දි කඩාල් කලපුවේ කඩොලා නැස්සේ කොහේ හරි තැනක නිහඬව වැළලුණු සිවලු පිරිසක් ඉන්නවා. යුද්ධය ගැන හුඟ දෙනෙක් කිනෝ කතා කරන්න එපා. යුද්ධය ඉවරයි. දැන් ඒව වැඩක් නෑ. අපි අලුත් විදිහ ලෝකෙ දිහා බලන්න ඕන කියලා. යුද්ධය කියන්නේ ගහමරා ගන්න එකක් බව ඇත්තයි. ඒ නිසා යුද්ධය ගැන කතා කරන්න ඕනේ නෑ. හැබැයි ඔබට මට සාමයේ නිදහස උදා කර දෙන්න නිහඬව මේ මහ පොළොවට වැළලුණු විරුවන් කරපු අසීමිත කැපකිරීම පිළිබඳව අපි හැමදාම කතා කරන්න ඕනේ. ඒක නිරන්තරව හදවත් තුළ අපි පළපදියම් කරන්න ඕනේ. අලුත් පරම්පරාවේ මේ ගීතය හරහා, මේ ගීතේ කියනවා අවසානයේ කියනවා, අද මා මලත් හෙට මා උන් සුවඳ ඇති කියලා. මිය ගියාට පස්සේ සුවඳ දැනෙන්න හැමෝටම බෑ. පුරවැසියෝ හැටියට අපි හැමෝම ජීවත් වෙනවා. ජීවත් වුණ පමණින් හැමෝකම ජීවත් වුණ පමණින් ඒ රටට වැඩක් වෙනවද කියන එක ප්‍රශ්නයක්. රටට වැඩක් ඇතුව ජීවත් වෙලා රට වෙනුවෙන් මැරෙන කෙනෙක් මලාට පස්සේ තමයි අද මා මලත් හෙට මා උන් සුවඳ ඇති කියලා කියන්න පුළුවන් වෙන්නේ.
වැඩසටහන් 200කට 220කට වඩා වැඩි ප්‍රමාණයක් අපි කරලා තියෙනවා. ඒ හැම අවස්ථාවකම දැස් තෙමුණු වාර අනන්ත දහස් ගාණක්. හැබැයි ඒ අවස්ථාවල දැස තෙමෙන්නේ දරුවන්ගේ සහ දෙමාපියන්ගේ කරුණවලට, සහෝදර කාරණාවලට, ඒ වගේ පොදු සමාජ කාරණාවලට. අද මගේ ඇස් දෙක තෙමුණේ, ඔබේ ඇස් දෙක තෙමුණේ යථාර්ථවාදී හමුදා නිලධාරියෙකුගේ අතීතාවර්ජනයක් නිසා. ඉතින් ඒවා හදවතට කිව්වේ. ඒව ඇහුනේ දෙසවන්නට නෙමෙයි, හදවත් වලට ඇහුනේ. ඒ නිසා මේ ගීතය ඒ සියලු දෙනාට උපහාර පිණිස කියලා හිතාගෙන අපි රස වේදෙමු.
Yeah. සතුටින් ඉඳන්නට මිනිසෙකු විලස ඉපදුණු ඵල දකින්නට පුළුවනි මරණ මංචකේ උවද මට හැඩි දැඩි උනි ලඳු වල කෙලවල කරගෙට මතුනේ නගුලට උදැල්ලට බිමට වැදගෙන උදලු කෙටි වීරළු පොළො ජය ලැබුවෙමි පැතිර වෙති ඒ ජය මට නොවේ නුඹටයි කිපිද නැති අද මාමලත් එක මාවුන් අද මාමලක් එක මාවුන් සුවදති අද මාමලක් එක මාවුන් සුවදති
අද මාමලත් හෙට මාවුන් සුවඳ ඇති මං හිතන්නේ ඔබට මොකක්ද දෙයක් දැනුණා නම් ඔබේ ඇසට නෙතඟට කඳුළු බිඳුවක් ඉනුවනම් ඒ කියන්නේ ඔබ තාමත් ඒ විරෝධාරාපේ අසහාය සෙන්පතිවරු සමග අපට මේ රට නැවත අපිට දායාද කළ දීපු ඒ සෙන්පතිවරු සමග ඔබ ජීවත් වෙනවා කියන එක තමයි ඔබට හිතා ගන්න තියෙන්නේ. අපි මිනිසුන් හැටියට ඉපදිලා මිනිසුන් හැටියට මිය යනවා තමයි. ඒ වුණත් ඒ අතරතුර කාලේ අපි රට වෙනුවෙන් දෙයක් කරේ නැත්නම් අපේ මාතෘභූමිය වෙනුවෙන් අපි ඊළඟ පරම්පරාව වෙනුවෙන් අපි දෙයක් කළා තිබෙන්නේ නැත්නම් අපි මියන දවස වුණත් අපිට හිතෙන්න පුළුවන් මගේ රට වෙනුවෙන් මගේ ජාතිය වෙනුවෙන් මම මොකද කරේ කියලා වෙරිලා. ඉතින් අන්න එහෙම පසුතැවීමක් ඇති නොවෙන්න මං හිතන්නේ අපි අඩු ගානේ අපිට දෙයක් අපිට දෙයක් කරන්න බැරි වුණත් රට වෙනුවෙන් මේ කරපු විරෝධාර සෙන්පතිවරුන්ට උපහාර කරන්න අපි මේ නොපෙකිල වෙනවා නම් මං හිතන්නේ නොපෙකිලව අපිට දේවල් කරන්න පුළුවන් නම් මං හිතනවා අපි මොකක් හෝ පැත්තකින් ඉඳගෙන මොකක් හරි සහයෝගයක් දුන්නා සමාන වෙනවා. මොකද නවසීලන්ත ස්ප සංවිධානය හැම අවුරුද්දෙම අවුරුද්දෙන් මං හිතන 10ක් 30ක් අපි එක දිගටම ජූනි මාසේ ජූනි අගෝස්තු මාස දෙක අතරතුර අපි ඒ රණවිරු උපහාරු වල කරනවා. ඉතින් ඇත්තටම කියන්න කනගාටුයි ඒ මේ මේ එවන් වූ උපහාරන් සඳහා පැමිණෙන්නේ මේ අතේ ඇඟිලි ගාන්ටක් ගණන් කරන්න පුළුවන් සෙනඟ ප්‍රමාණයක් තමයි එන්නේ. ඉතින් රණවිරුව මගේ නෙමෙයි, රණවිරුව සංවිධානයේත් නෙමෙයි, රණවිරුව අපි හැමෝම, අපේ රටේ, අපේ මව්බිමේ, අපේ මාතෘභූමිය අපිට බේර දුන්න රණවිරුව. ඉතින් ඒ වගේ තැනකදී ඇත්තටම අපි සිංහලය කියන්නේ මොනතරම් කුහක ජාතියක්ද, ඒ කියන්නේ මේ කළගුණ අමතක කරන ජාතියක්ද කියලා අපිට ඉතින්දී බලා ගන්න පුළුවන්. ඇත්තටම මේ වගේ දේවල් වලදී මේ සමහර මේ අවුරුද්ද අපු කට්ටිය ගාට අවුරුද්දෙන් නම් වෙන්නේ නැහැ. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ එතන. සහභාගීත්වය, ඒ කියන්නේ අඩුම ගානේ කවදාවත් දැකපු නැති අය. අපි සිංහල මෙච්චර කොච්චර ඉන්නවද මේ රටේ? ශ්‍රී ලාංකිකයෝ කොච්චර ඉන්නවද? සිංහල කියන මේ ශ්‍රී ලාංකිකයෝ. මොකද යුද්ධය දෙමළ මිනිසුන්ටත් මුස්ලිම් මිනිසුන්ටත් ඒ හැම ප්‍රජාවකටම පොදු වෙච්ච දෙයක් වුණා යුද්ධය. ඉතින් එහෙම එකේදී අපිට කරන්න බැරි නම් අපේ රණවිරුව වෙනුවෙන් දෙයක්. ඉතින් මං හිතන්නේ නැතිනෙ යාට අපිට තවත් කතා කරන්න දෙයක් තියෙයි කියලා. මම ඔවුන් සම්බන්ධන උපහාරය අවසන් කරන්නම් මේ තවත් මේජගේ සුදිච්චමිදී දිසංගගේ මෙන්න මේ පොඩි සාකච්ඡාවෙනුත් මොකද මට මේක මගින් නවත්තලා නම් හිතෙන්නේ නැහැ අතර මේක ඉවරයක් කරලා දාලා ඉතින් ඔබට යමක් හිතන්න කියලා තමයි මට යන්න හිතෙන්නේ එහෙනම් අපි මේ කොටසත් අහලා බලමු
එක දවසකදී මට මගේ WhatsApp වලට මට මැසේජ් එකක් එනවා පුද්ගලෙක්ගෙන් ඔව් කියනවා සර්ට කියන්න මට කතාවක් තියෙනවා මේක සර්ට ඇරෙන වෙන කියන්න කෙනෙක් නැහැ මට සර්ව හම්බෙන්න ඕන කියලා ඊට පස්සේ මං මගේ නම්බරේ දීලා ඔහුට කතා කරලා ඔහු ගෙන්න ගන්නවා මගේ ආසන්න යක්කල නගරයට ඔහු එන්නේ ගිනිගත්හිණේ ඉඳලා විශ්‍රාමික සැරමෙජවරයෙක් අවුරුදු 22ක් හමුදාවේ ඉඳලා විශ්‍රාම ගිහිල්ලත් අවුරුදු 20 ගානක් එතකොට ඔහු ෆයිල් එකකුත් අතේ තියාගෙන බෑග් එකකුත් එල්ලගෙන බොහොම අහිංසක විදිහට ආවේ මම ඔහු අපේ නිවසට කැඳවගෙන ඇවිල්ලා හවස 2ට විතර වගේ මම ඔහුව එළියේ තැනක වාඩි කරලා මට කියන්න ඕන දේ ඇහුවා ඔහු පළවෙනි විනාඩි 10ක් විතරම කළේ අඬපු එක මං හොඳට අඬන්න ඉඩ ඇරලා මං ඔහුගෙන් ඇහුවා ඔහු මට කිව්වා 1996 මුලතිව් ප්‍රහාරයෙන් මම ජීවිතේ බේරගත්ත කෙනෙක් ඒ ප්‍රහාරයේ අපි 1000 ගණනක් මරුණා 1400ක් විතර ත්‍රස්වාදීන් හාර 5000ක් මේ ප්‍රහාරයට ආවා ඒ භූමිය තුල ඒ ත්‍රස්වාදීන් මේ වට කරගත්ත භූමිය තුල අපේ සෙබළුන් මිය ගිය භූමිය තුල වතුර ටැංකියක් ඇතුලේ සෙබළු 16 දෙනෙක් හැංගිලා ඉන්නවා දැන් මේ වතුර ටැංකිය අඩි 10ක් විතර වගේ උසකින් තියෙන වතුර ටැංකියක් ත්‍රස්වාදීන් මේ වතුර ටැංකිය යටත් ඉන්නවා විවේක ගන්නවා හැබැයි මේ වතුර ටැංකිය උඩ 16 දෙනෙක් ඉන්නවා වතුර ටැංකිය උඩ ඉන්න 16 දෙනෙක් ඇතුලේ
ඒ ඉන්න අතරතුරේ
ත්‍රස්වාදීන් ඉන්නේ යට
විවේක සුවේ ඉන්නේ
ඔව් උන් දන්නේ නැහැ උඩ ඉන්නවයි කියලා. එතකොට මේ වතුර ටැංකියේ හිටපු 16 දෙනා කාටවත් නැගිටින්න බෑ, ඔළුව උස්සන්න බෑ පේනවා. ත්‍රස්තවාදීන් හැමතැනම ඇවිදිමින් ඉන්න වෙලාවක්. එක්තරා රාත්‍රියකදී මේ 16 දෙනාගෙන් එක පුද්ගලෙක් ඉන්නවා වෙඩි වැදිලා. ඔහුගේ මේ ඉනට වැදිලා, ඔහු බරපතල තුවාල. ඔහු ඇරෙන්න ඉතුරු 15 දෙනා මේකෙන් බහිනවා. බැලලා යන්න උත්සාහ කරනවා කිසියම් තැනකදී නැවත ත්‍රස්වාදී පහරයක් හමුවේ මෙතනින් 5 දිනක් මිය යනවා නැවත ඉතුරු පිරිස මේකට ගොඩ වෙනවා
ආයි ගොඩ වෙනවා
උන් රෑ 3ක් ඉන්නවා මේකේ
කන්න දෙයක් නැහැ
බොන්න දෙයක් නැහැ අවසානයේ උන් බොන්න දෙයක් නැති වෙනකොට ඌට කමක් නැද්ද බන්ද හැමෝම හෙල්මට් එකට මුත්‍රා කරනවා අන්තිමේ උන්ට වතුර හැටියට පාවිච්චි කරන්න වෙන්නේ මේ මුත්‍රා. මේ විදිහට දවස් 3-4ක් ඉඳලා එක්තරා දවසකදී මේකෙන් පිරිස යන්න උත්සාහ කරනවා. ඒ යන්න කලින් 3 දිනක් පහලයට බැහැලා ළඟ තියෙනවා සැරේනියස්නේ සාජන්වරුන්ගේ නිවස්නේ ඒක අතහැරලා දාලා දැන් ත්‍රස්වාදී පහරත් එක්ක සියල්ල විනාශ වෙලා ඉවරයි. ඕකෙන් ගන්නවා ගෝවා ගෙඩියකුයි කට්ට කරවලෙකුයි පාම් පිටි ටිකකුයි සෝයා මේ ටිකකුයි මේ ටික අරගෙන ආයෙ උඩට ගොඩ වෙනවා වතුර බෝතලෙකුත් එක්ක ඊට පස්සේ මේ හැමෝම ගෝවා ගෙඩියෙන් කෑල්ල කනවා මේගොල්ලෝ මේ ආහාර ගන්න දවස් 5කට පස්සේ කට්ට කරවල අමුවෙන්ම කෑල්ල බෙදාගෙන කනවා පාම් පිටි වගේක් තියෙන ඕක වතුරෙන් අනලා අර ටැංකියේ මෙහෙම අයිනවා පොඩි බිස්කට් එකක් තරමට හදලා මත්දහන වෙනකොට මේ ගිනි යවුවට මේ ටැංකිය රත් වෙනකොට මේ බිස්කට් එක චුට්ටක් වේලෙනවා ඒක තමයි කන්නේ ඒ විදිහට කළා තව දවස් දෙකක් ඉන්නවා ওই දවස් 6කට පස්සේ 7කට පස්සේ මෙතනින් 5 දිනක් යන්න පිටත් වෙනවා තව 3 දිනක් වෙනම පිටත් වෙනවා තව දෙන්නෙක් වෙනම යනවා ওই දින මේගොල්ලෝ යන්න පිටත් වෙනකොට එක්කෙනෙක් ඉතුරු වෙනවා එයට බැහැ ගන්න බෑ. ඌව ගෙනියන්න විදිහකුත් නැහැ. හැබැයි එක සෙබලෙක් නැවත ආපහු ගිහිල්ලා මේ ටැංකියට ගොඩ වෙලා ඒ සෙබලගේ වටෙන් ආපහු තියෙනවා ඉතුරු වෙච්ච කරවල කෑලි ටිකයි පාම් පිටි ටිකයි වතුර බෝතල් දෙක තුන තියලා මේ සෙබලට ඉඹලා බදාගෙන තමයි ඔහු පිටත් වෙන්නේ. මම කියන්න හදන්නේ මේ යුද්ධය තුල විවිධ පැතිකඩ යන ඔස්සේ අපේ රණවීරවන්ගේ මෙහෙවර අපිට ලියන්න පුළුවන්. ඔවුන්ගේ වීරත්වය, ජීවිත හමුවේ ඔවුන්ගේ අසීමිත කැපකිරීම, මරණය හමුවේ ජීවිතය අත් නොහරපු බව,
මනුස්සකම
දරා ගැනීම, මේ සියල්ල මේ ඔවුන්ගේ හදවත් තුල කැකරෙමින් තිබෙනවා.
දැන් ඔබ ඇවිල්ලා මුණ ගැහිලා මේ කතාව කියන කෙනා ඔය 16 කොතන හිටුණද?
මේ 16 දෙවනියට ටැංකියට ගොඩ වෙච්ච කෙනා. අවසානයේ මොවුන් මේ අවසාන 11 දෙනා මේ කිලෝමීටර් 41ක් දුර ගෙවාගෙන දින 28ක් තිස්සේ ගෙවාගෙන කොක්කුතුඩාය වලට ජීවිතේ බේරගෙන ආපු ගමන මේක තියෙන්නේ. ඉතින් මේක අතිශය සංවේදී කතාවක්. ඉතින් මම කියන්නේ ඒ ආපු ගමන විතරක් නෙමෙයි, අපේ සෙබළු තව පිරිස් රැගෙන ආපු විදිය, සටන් කරපු විදිය, විවිධ මානයන් ඔස්සේ ලියන්න කතා තියෙනවා. අත්දැකීම් පොතක් නෙමෙයි, පුස්තකාලයක් පිරින ලියන්න තියෙනවා.
ඔව්, මං ඔබට හිතන්න යමක් ඉදිරි කළා. මං ඒ සෙබළුම් වෙනින් පවත්වපු උත්තමාචාර වැඩසටහන නවත්තන්නම් මෙතනින්. මොකද මගේ කාල වේලාව අවසන් වෙගෙන යනවා. තව කතා කරන බොහෝ දේවල් තිබ්බත් ඉතිරි වෙලා. මම හිතන මේ පැයක් කාලයක් මදි ඒ වීරෝ දාරසෙන්පතිවරුන් ගැන කතා කරන්න. අපිට දවසක් කේවි. ඒ දවසේදී අපි තවත් ඔවුන් ගැන කතා කරමු. ඔබේ යුතුකම එබෝයුතු කරන්න. අන්න එදාට අපේ මාතෘභූමියට ඔබේ යුතුකම ඉටු කරා වෙනවා. ඒ විරෝධාරස රණවිරුවන් වෙනුවෙන් ඉටු කරන යුතුකම මාතෘභූමිය වෙනුවෙන් ඉටු කරා වෙනවා. අන්න එදාට ඔබට සතුටින් සැනසිල්ලෙන් කවදාරි දවසක දිනත් පියා ගන්න පුළුවන්. ඉතින් ඔබ මේ සමන් දෙවින් සිටියේ නවසීලන්ත ශ්‍රී ලංකා ගුවන්විදුලි නවසීලන්ත ස්පර් සංවිධානය ඔබ වෙත ගෙනෙන සීසර් ලංකා ගුවන්විදුලි වැඩසටහනට පෞගිය දිනක තවත් අපූර්ව වැඩසටහනක් වුණා. මම මේ ගැන කෙටියෙන් ඉක්මනට ඉවර කරලා බලන්නම්. මම හිතන්නේ නමක් කියපමණින් ඔබ දන්නවා දැන් මේ කවුද? දේවානි කියන ඒ දිර්ය කාන්තාව, මේ පරිසර අධිකාරියේ වැඩ කරන නිලධාරිනියගේ ඒක මම හිතන්නේ මාධ්‍ය ජාලාවසේ උණු කැවුම් වගේ මේ දවස්වල ඉතාමත් ශීඝ්‍රයෙන් මේ වෙනවා, මේ පැතිරිමින් යනවා. මේ ඇගෙන පොඩි ඔබ දැන් ගොඩක් දේවල් දන්න හින්දා ඇගෙන පොඩි සාකච්ඡාවක් මට හම්බුණා. අපි ඒකට පොඩ්ඩක් මේ සමග යමුකද්දමු.
ඔවුන්ගේ හෙංචයයන්ට, මැරයන්ට, චණ්ඩින්ට රට බහර දුන්නොත් රටේ ඉතුරු ටිකත් නැත්තටම නැති වෙනවා. දැනටමත් වෙමින් තියෙන්නේ ඒ දෙම තමයි. එවැනි අයහපත් තත්ත්වයන්ට ඉදිරිව වරින් වර හිටගන්න අරගල කරන නිලධාරීන් පිළිබඳ වාර්තා වෙනවා. මේ තවත් එක සිද්ධියක්. මේ සිද්ධිය නිදහස් වැඩබිමට අතිශය අදාළයි, තීරණාත්මකයි. අද 2020 පෙබරවාරි 12 වෙනිදා. සිද්ධියේ කතානායිකාව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගම්පහ දිසා වන නිලධාරිනිය දේවානි ජයතිලක. කතාවට කතා නායකයෙකුත් ඉන්නවා. ඔහු සනත් නිශාන්ත දීවරහා මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය. සිද්ධිය පටන් ගන්නේ මීගමු කලපු සංවර්ධන රැස්වීමේදී ඊයේ. ඒ කියන්නේ පෙබරවාරි 11 වෙනිදා. සින්නඩි කෝට්ටම් දූපත තමයි සිද්ධියට ඉලක්ක වන භූමිය. කරන්න හදන්නේ එහි තිබෙන කඩුලාන වන ගහනය විනාශ කරලා ඊනියා සංවර්ධන කටයුත්තක් ඉදිරියට ගෙනියන්න හදන එක. නිලධාරිනිය ඊට විරුද්ධ වෙනවා. මේ සිද්ධිය ගැන සමාජ මාධ්‍ය තුල වගේම ජනප්‍රිය ජනමාධ්‍ය තුලත් යම් කතාබහක් ඇති වෙලා තියෙනවා. ඇත්තටම ඇයට ජාති ප්‍රණාමයේ උපහාරය පිදෙන්න ඕන. මේ තමයි නිලධාරීන්. මෙවැනි නිලධාරී තන්ත්‍රයක් තිබුණොත් දේශපාලන බල අධිකාරියෙ මෙල්ල කරගෙන රට හරි පැත්තට ගෙනියන්න පුළුවන්. ඒ නිසා අපි ඇයට සවන් දෙමු.
අපිට මේක කරන්න බැරිද නේද? අපිට දැන් මෙතන චුටයි. ළමයිට සෙල්ලම් කරන්න ඕන කරලා ක්‍රීඩා විද්‍යාව තර විතර කුලී
කරනවා. මොකද මේක පරිසර පද්ධතියක් කරන්නේ. මේ වෙනකොට ලංකාවේ අපේ ටාගට් එකක් තියෙනවා ඒෂියන් චැම්පියන් වෙන්න කඩලා ආවේ. එතකොට කඩලාන භූමිය අපිට මාදි තව හෙක්ටයක් දහ ගන්න. ඊට අමතරව අනවසර ඉදිකිරීම සම්බන්ධව කතා කරද්දී ඔබතුමා දැන් මේ ප්‍රජාවගේ බව මේ ප්‍රදේශයේ සම්පූර්ණ අපේ භූමිය අයිති කරගෙන ඉන්නේ. මම මේ සම්බන්ධව නගර අධිකරණ එකක් කතා කරා.
ඔබට ඒ සම්බන්ධව දිගින් දිගට මේ ගැන විස්තර හොයාගන්න පුළුවන් මේ මාධ්‍ය තුලින්. මොකද මේ ගැන මම දැනේ ජනාධිපතිතුමාටත් ගිහිලා තිනවා, ගෝඨාභය රාජපක්ෂ මහත්මයාටත් ගිහිලා තිනවා. එතුමා තරයේ අවවාද කළා තිනවා මේ නිශාන්ත සනත් නිශාන්ත කියන ඒ සබ්ජෙක්ට් එක බාර ඒ විෂය බාර ඇමතිවරයාට මේ කිසිම විදියක බලපෑමක් කිසිම දෙයක් කරොත් එහෙම ඔහුගේ ඒ තනතුර පවා අහිමෙන්න පුළුවන් කියලා උඩ මම හිතන්නේ මෙන්න මේ වගේ වැඩ කරන නායකෙක් ඉන්නකොට මිනිසු නිකම්ම මේ වගේ මේ හැංගිල දීටි මේ අපේ රාජ නිලධාරින් මේ නිලධාරිනින් මේකොල්ලොන දැන් කිසි බයක් සැක නැතුව ඉස්සරහට ඇවිල්ලා දෙවල් කරන්න පුළුවන්. මොකද ඒකට අවශ්‍ය පසුබිම සකස් කරලා තියෙන්නේ. ඉතින් අර හොරුන්ට හැමදාම හොරා කන්න දෙන්න බෑ වගේම මම හිතන්නේ දැන් මේ හොඳරම් පේන තියෙන දෙයක් තමයි මේ රටේ මොකක් හරි දෙයක් වෙමින් පවතිනවා. අපි ඒකට ඉදින් මේ වගේ දිරිය කාන්තාවන්ට මේ වගේ නිලධාරීන්ට මේ අපි පුළුවන් තරම් අපේ සහයෝගය දෙන්න ඕන. ඒ සහයෝගය දීම තුලින් අපේ රට අපි බලාපොරොත්තු වෙන සංවර්ධනයක් කළා, බලාපොරොත්තු වෙන නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයත් සමග, පරිසර කපා කොටලා දල් විනාශ කළා නෙවෙයි පරිසරය සමග ජීවත් වෙන්න පුළුවන් තරම් අවශ්‍ය මේ වපසරිය හදන්න අපි මේ හැමෝම එකට එක්ව වෙලා මේ නිලධාරීන්ට අත් දීලා මම හිතන්නේ ලබන පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යාලා මෙන්න මේ වගේ බුද්ධිමත් වැඩ කරන්න කැක්කුමක් තියෙන රට ගැන මේ පරිසරය ගැන කැක්කුමක් තියෙන මේ වගේ නිලධාරීන් අපේ පාර්ලිමේන්තුවට ඇරියොත් මම හිතන්නේ අපිට ඉතාමත් සාර්ථක ගමනක් යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒකට මම හිතන්නේ මේ අපි හැමෝම පිටරටවලින් අපි හැමෝමත් ඒකට අපි වක්‍රාකාරයෙන් ඔක්කොම කෙලින්ම හෝ වක්‍රාකාරයෙන් හෝ සම්බන්ධ විය යුතුයි කියලා තමයි මගේ මේ පැතුම, මගේ ආයාචනය ඔබ සමට. ඉතින් අද සිසලංගව ගුවන් විදුලි මෙසේ නිමාටපත් වෙනවා. නැවතත් ලබන සිකුරාදා සවස 7:25ට ඔබ සමග හම්බ වෙනතුරු මම ඔබෙන් සමගන්නා වැඩසටහන නිෂ්පාදනය ගැන ඔබට කතා කළ මම නිරංජන් පඩබෙන්දිගේ